ഓണറബിൾ ജയന്ത് വീരസിംഗ്. ഓണറബിൾ ജയന്ത് വീരസിംഗ്. മാക്കറിലാണ് തീർന്നി.
സ്തുതിയ ഗരു മൂലാസനെ മന്ത്രിത്വമണി മറ്റു കൊച്ചര വേലാവ വെങ്കലത്തിനോന്ത് ക്യൂ വിനാടി.
You have 14 minutes.
14 minutes. Thank you. Thank you. മൂലാസനി മന്ത്രിതുമണി പ്രഥമം സ്തുതിവന്ത വേണവാ ഗരു ജനാധിപതിതുമാ മേതകദീ ജാതി അമതാ കരപു കഥാവ പിലിബന്ധവ മട്ട അദാഹസ ദക്വീമട്ട ഇടദീമ ഗ്യാന. അത്ത വശേന്മ മേ പിലിബന്ധവ മങ്ങ അദാഹസ ദക്വാന്നേ ആഡംബരേ സതുടി. മുക്കദ എത്തുമാ രട്ടേ ഇതിരിയട കരണ്യാന വെഡ കട്ടിയുത്തു പിലിബന്ധവ അവധാനേ വെടിപ്പുറ യോമുക്കലാ മിസ കാട്ടവ ദോസ് ക്യൂവേന അരക ഉണേ മെയാനിസാ കേല അപ്പി വെട്ടില തിബുണ തത്വേ ഗന കാട്ടവ ദോസ് ക്യൂവേന നമുത് എത്തുമാ പെഹദിലിവ വെഡപിലിവലക്ക് ഇതിരിപത് കല രട ദ്യൂണു കരണ කිසික් අවස්ථාවක් අපි දැකපු නැති ප්‍රධාන කුළුණු හතරක් වශයෙන්ුත් කළ යුතු දේවල් පෙන්වා දුන්නු. දැන් අපි කාටවත් දොස් කියලා වැඩක් නැහැ මේ 2022 අහවල් දේ වුණේ අහවලා නිසා කියලා. නමුත් අපි කවුරුත් දන්නවා යම් කිසි පසුබෑමකට අපි ලක් වුණා. ජනතාවත් සෑහෙන අමාරු තත්ත්වයකට පත් වුණා. ඒක ඒකට හේතු තිබුණේ ඔය ජාත්‍යන්තරව ඇති වුණ හේතු තමයි වට හේතු වුණේ. කාටවත් ඒවට දොස් කියන්න බෑ. හැබැයි හරියට අවුරුද්දකට පමණ පෙර ඉඳලා ගරු ජනාධිපතිතුමා රට බාරගත්තට පස්සේ ඉතාම සාධනීය වැඩපිළිවෙලක් ගෙනිච්චා. ඒකේ ප්‍රතිඵල අපි අද භුක්ති විඳිනවා. කාටවත් නෑ බෑ කියන්න බෑ. අර ලයිට් කැපිල්ල නැහැ. പെട്രോൾ പോളിംഗ് അതന ബേജാതി അടുവലാത്തിയനോ ബോവിട്ട് നോയക് നോയക് ദേവാൽ അടുവലാത്തിയനോ ഏ കപ്പി കൗരുദ്ധാന്ന ഡാങ്ങോ സേരമ കലേ എത്തുമ ഔരുദ്ധ അതുലത്ത കാലയക്ക അപ്പി ബലമു.
ഓർഡർ പ്ലീസ്. ഓണറബിൾ മയന്ത ദിശാനായക വിൽ ടേക്ക് ചർച്ച.
ඉතින් දැන් මේ ගරු
කතා කරන්න මන්තුවා.
තැන්කූ. ගරු ජනාධිපතිතුමා කරපු කතාව මං විශේෂයෙන් අගය කරන්නේ එතුමා ඉතාම අනර්ග වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා. අනාගතයේදී රට ආර්ථික වශයෙන් දියුණුව කරා ගෙන යන්න. දැන් අපි ඔය පාඩු ලබන රජයේ ආයතන එතුමා පෙන්වලා දුන්නා මොනවද කියලා. ඒ ආයතන වල ඒ ලබන පාඩුවෙන් වෙන අහේනිය බැලුවොත් දලදේශි නිෂ්පාදිතයෙන් 1.16. දැන් මේක ඕනම රටකට විශාල ප්‍රශ්නයක්. එබ නිසා ප්‍රශ්නේ තියන්නේ අපි ජාතික සම්පත් විකුණනවා කියන අර පරණ කතාවට යට වෙලා රට තව තව ණය බරින් මිරිකෙන් ඉඩ අරිනවද? එහෙම නැත්තම් මේව ප්‍රතිව්‍යුහගත කරලා ලාභ උපයන ආයතන බවට පත් කරනවද කියන එක. ජනාධිපතිතුමා පෙන්වලා දුන්නේ මේවා ලාභ උපයන ආයතන බවට පත් කරන ක්‍රමය. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ජාතික සම්පතක් ජාතික සම්පතක් වෙන්නේ ඒකෙන් ප්‍රොෆිට් එකක් නැත්නම් ඒකෙන් ලාභයක් උපදලා ජනතාවට සෙතක් වෙනවා. ජනතාව තව තව ණයබරින් යට වෙනවා නම් යම්කිසි ආයතනයකින් ඒක සම්පතක් කියන්න බෑ. සම්පතක් කරන්න නම් ඒකෙන් ලාභ උපදවලා ජාතියට ඒකෙන් සෙතක් වෙන්න ඕනේ. බලන්න මේකට ගත්ත පියවර, ගන්න යෝජනා කරපු පියවර. ඇත්තටම මම අගය කරනවා ගරු ජනාධිපතිතුමා මේ සටහන් කරපු පියවර ගැන. දැන් අර හුඟා දෙනෙක් කිව්වා 2048 වෙනකොට කියලා මේක කොහොමද කියන්නේ. එතුමා ඒ 2048 කියලා කියනකොට 2048 වෙනකන් ඉන්නවයි ඉන්න ඕනේ අපිට මේවා බලන්න කියලා කිව්ව නෙවෙයි. නමුත් අපි මේ පියවර දැන් ගත්තොත් ඒ පියවර නිසා රට ඉදිරියට යන ක්‍රමය සහ 2048 වෙනකොට විශාල දියුණුවක් ලබනවා කියන එකයි එතන කිව්වේ. දැන් එතුමා ඉස්සෙල්ලාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පැතුවා. ඒකම අපිට ණය දීපු රටවල් වෙච්චි ඉන්දියාව, චීනය, ඔය පැරිස් කණ්ඩායම, ජපානය වගේ රටවල් එක්ක ඉතාම සහයෝගෙන් මෙතනදි කටයුතු කළා. ඉතින් ඒ කටයුතු කරපු එකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපිට මේ වැටිලා තිබුණු ආර්ථික අගාධයෙන් ගොඩ එන්න අවශ්‍ය කරන මූලික ණය පහසුකම් ලැබුණේ. ඒකට කාටවත් නෑ බෑ කියන්න බෑ. හැබැයි දැන් ඔය මූලික ණය ටික ලැබුණයි කියලා ණයෙන් ජීවත් වෙන්න බෑනේ. ඒක පැහැදිලිව ගරු ජනාධිපතිතුමා පෙන්වලා දුන්නා. එතුමා පෙන්වලා දුන්නා දිගින් දිගටම ඊගාවට අපිට කරන්න සිද්ධ වෙන්නේ මේ රට දිගින් දිගටම ණයට ඇදලා දාන ආයතන ටික ප්‍රතිවිරෝධගත කළා. අර ඉස්සර වගේ අන්න ජාතික සම්පත් විකුණනවා කියන එකට යට වෙන්නේ නැතුව ඒව ඇත්ත වශයෙන්ම ජාතික සම්පත් බවට පත් කළා. ඒවන් ලාභේ උපදවන්න හදලා ඒව රටේ අනාගතය සඳහා ජනතාවගේ අනාගතයට ඒවා පාවිච්චි කළා. ඉන්පසුව එතුමා පැහැදිලිව පෙන්වලා දුන්න කුළුණු හතරක් හැටියට කළ යුතු දේවල් එතෙන්දි පෙන්වලා තියෙනවා. ප්‍රධාන වශයෙන් මොකද කියන්නේ,
ඔඩර් ප්ලීස්. ගරු මන්ත්‍රීවරු නිසා දුන්නොත් හොඳයි, මොකද මේ වැදගත් කතාවක් කරන්නේ.
Thank you. Thank you honorable presiding member. That's what I thought. I mean at a time when we discuss a thing like this, when people disturb, it's annoying. Thank you. Garu Mulasanaruda Mantrithumani, etuma pennala dunna me gatta piyawara 180.6 kin ihala nagwila thibitcha ඉහලා නැගිලා තිබිච්ච තියෙන බව විශ්‍රාමිකයන් මේ රටට එවන මුදල්. දැන් ඊළඟට නවබදු ප්‍රතිපත්ති නිසා රුපියල් බිලියන 210ක අතිරේක ආදායමකුත් ලැබුණා. අපි මේවා දකින්න ඕනේ අගය කළ යුතු කරුණු හැටියට. එතකොට 70%ක් දක්වා නැගලා තිබුණු උද්දමනය 25.2%කට බස්සන්න පුළුවන් වුණා. ඒක අපි කවුරු තත් වෙනිනවා. සමහර ඒවා නැගලා ඇති. නමුත් ප්‍රධාන වශයෙන් විශාල සහන ජනතාවට දීලා තියෙනවා. දැන් මේවා කරන්න මේවා කරනකොට දාලා තියෙන අඩිතාලම මොකද්ද? එතුමා පෙන්නලා තියෙන විශේෂයෙන් අනවශ්‍ය වියදම් කපලා, අනවශ්‍ය ආනයන කපලා, රටේ සල්ලි ඉතුරු කරගෙන ඒ රටේ ඉතුරු වෙන මුදල් ජනතාවගේ සුභසිද්ධියට පාවිච්චි කිරීම. දැන් ඔය අනවශ්‍ය වියදම් කැපුවයි කියන එක, අනවශ්‍ය ආනයන කැපුවා කියන එක අපි කවුරුත් දැක්කා. යම් යම් දේවල් ඒ පහුගිය අවුරුද්ද තුල වෙළඳ පොලේ තිබුණේ නැහැ. අද ඒව නැවත ජනතාවට ලබා ගත හැකි ක්‍රමයට නැවත රෙගුලාසි හැකි අවස්ථාවල්දී හදලා තියෙනවා. ඉතින් එදා තිබුණ ආනයන සීමා ටිකෙන් ටික ලීල් කරන මෙතන්දී ප්‍රධාන වශයෙන් මම දැකපු දෙයක් තමයි ගරු ජනාධිපතිතුමායි කතාවේ එතුමා පෙන්නලා තියෙනවා අපි ආයෝජන ගෙන්න ගන්න ඕන එක. ආයෝජන ගෙන්න ගන්න ආයෝජන මේ රටේ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන පසුබිම හදන්නට ඕනේ කියලා. අන්න ඒක තමයි මෙතන තියෙන මේ කුළුණු හතරේ මන් දකින සාධනීයම කරුණ. එතුමා කුළුණු හතරක් හැටියට පෙන්වුවා රට දියුණු කරන්න ගත යුතු පියවර. ප්‍රධාන වශයෙන් පෙන්වලා තියෙන්නේ ආයෝජන ගෙන්න ගන්න, ආයෝජන ඇති කරගන්න අපි ගත යුතු ක්‍රියාමාර්ග. එම නිසා මම හිතන්නේ කිසි කෙනෙක් මෙතන දැන් හබ කරන එකක් නැහැ. අර පරණ වැකියට යටත් වෙලා ජාතික සම්පත් විකුණනවා, ජාතික සම්පත් විකුණනවා කිය කිය තව තව දේශීය දළ නිෂ්පාදිතයෙන් 100.6% පාඩුවක් විඳින ආයතන හතරක් ප්‍රතිව්‍යුහගත කළා. ඒක ලාභ ලබන ආයතන බවට පත් කිරීමට මම හිතන්නේ කවුරුවත් විරුද්ධ වෙයි කියලා. ඒක හරි ආකාරව කළොත් මම හිතන්නේ ඒක හරි ආකාරව කෙරේ. මම විශේෂයෙන් යෝජනා කරනවා අපි අර ඔය ආයෝජන මේ රටට වැඩියෙන් ගෙන්නන්නේ කියනකොට අර සිංගප්පූරුවේ කොරියාවි කරනවා වගේ වන් ස්ටොප් ෂොප් කියන ක්‍රමය මෙහි ඇති කළොත් එන ආයෝජකයා ඉලෙක්ට්‍රිසිටි ගන්න එක තැනකටයි, වතුර ගන්න තව තැනකටයි, පර්මිට් ගන්න තව තැනකටයි, තව එකකට තව තැනකටයි යන්නේ නැතුව එක පොදියක් හැටියට වන් ස්ටොප් ෂොප් හැටියට එහෙම දෙන්න හදනවා නම් හුඟක් මම හිතන්නේ එතුමාගේ අදහස ඒකයි. අපිට විශාල ආයෝජන මේ රටට ගෙන්න ගන්න හැකියාව තියෙනවා. දැන් මේ ගරු ජනාධිපතිතුමාගේ කතාවේ මේ දෙවනි කුළුණ හැටියට පෙන්නපු ආයෝජන ප්‍රවර්ධනය මන්නේ ඒක තමයි මං අගය කරන්නේ. ඒක තමයි විශිෂ්ට. ඒකේ එතුමා පෙන්නලා තියෙනවා කොරියාව සිංගප්පූරුව වගේ අපි ශ්‍රී ලංකාවත් අපනයන ඉලක්ක කරගත් ආර්ථිකයක් බවට පත් කෙරේ. ඕක කරගත්තොත් වැඩේ හරි. ඒක අමාරු වෙන්නේ නැහැ. දැන් මේ 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 කාලය ඇතුළත අපි අනවශ්‍ය වියදම් කැපුවා නම් අපි ඒක දැක්කනේ. අනවශ්‍ය බඩු බහිරාදිය ගෙන්නන එක නැවැත්තුවා නම් ඒකත් දැක්කා. මෝටර් රථ වාහන පවා ගෙන්නන එක නැවැත්තුවානේ. ඉතින් එතකොට ඒ ආකාරයෙන් කරලා රටේ සල්ලි ඉතුරු කරගෙන ඊට පස්සේ දැන් යම් යම් ලිහිල් කිරීම් දීලා මොකද්ද මේ දෙවනි කුළුණ හැටියට ගරු ජනාධිපතිතුමා පෙන්නන්නේ අපනායනේ දියුණු කරන්නට. එතකොට තමයි රැකියා උත්පාදනය වෙන්නේ, එතකොට තමයි රටට සල්ලි ලැබෙන්නේ. ඒක තමයි මේ දෙවනි කුළුණ මං අගේම කරන දේ එතුමා කියපු එකේ ওই දෙවනි කුළුණ හැටියට එතුමා පෙන්නපු එක. ඊළඟට දැන් මේවාට මම මේ රාජ්‍ය ව්‍යවසාය වලට දොස් කියනවා නෙවෙයි. නමුත් ක්ෂේත්‍ර 33ක එතුමා පෙන්නලා දුන්නා රාජ්‍ය ව්‍යවසායයන් 430ක් ක ලාංකිකයෝ 106ක් පමණ වැඩ කරනවා. දැන් මේවායේ තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි ඒවා රජයේ බැංකු මත යැපෙන එතුමා පෙන්නලා දුන යාචකයන් බවට පත් වෙලා තියෙනවා. දැන් මේක කරන්න පුළුවන්ද රජයේ බැංකු වලට? කොච්චර කල් කියලා කරන්නද? එම නිසා මේවා ප්‍රතිව්‍යුහගත කළා රටේ අනාගතයට සරිලන පරිදි මේවා ප්‍රතිව්‍යුහගත කළා ආර්ථිකයේ ඉදිරියට ගෙන යන ක්‍රමයක් තමයි අතිගරු ජනාධිපතිතුමා මේ පෙන්වලා දුන්නේ. මම ඒක ඉතාම අගය කරනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඊළඟට මේකේ අර ජනාධිපතිතුමා පෙන්නපු අනාගතයේ ගොඩනැගීම කියන කොටස බොහොම වැදගත්. දැන් මොකද්ද එතුමා කියලා තියෙන්නේ? නිකන් මේ මිනිස්සු එතුමා ශ්‍රමදායකත්වය සහ අසරණ වෙලා ඉන්න නැති බැරි අය ආරක්ෂා කිරීමට විශේෂයෙන් මෙකි දාලා තියෙනවා. එතුමායි කතාව. ඒක අපි අගය කරන්නට ඕනේ. ඊළඟට අනාගතයේ ගොඩනැගීමේදී විශේෂයෙන් කියලා තිනවා තරුණ තරුණියන්ගේ ශ්‍රමදායකත්වය ඉහළ නැංවීමේ අවස්ථා ඇති කරන්න ඕනේ. ඊළඟට මුල් අවුරුදු පහෙන් පස්සේ රට නගා සිටුවීමේ වැඩපිළිවෙල භාර වෙන්නේ ඊළඟ පරම්පරාවටද? හරි. අපේ කාලේ ඉවරයි. ඒතකොට ඒ සඳහා තරුණ තරුණියන් සූදානම් කරනවා. ඒ අනුව තමයි තුමා කිව්වේ මේ අඩිතාලම අපි දැම්මොත් 2048 වෙනකොට අපි දියුණු වෙන රටක තත්ත්වයට අපිපත් වෙනවා කියලා. ඉතින් එම නිසා මං ඉතාම සතුටු වෙනවා ගරු ජනාධිපතිතුමා කරපු කතාව ගැන. ඉතාම වටිනා කතාවක්. මේ ආකාරයට අපි ගෙනිච්චොත් රට අනිවාර්යෙන් අපේ ජනතාවගේ තත්ත්වය වඩා ඉහළ නැංග වෙනවා. නොබෝ කාලයකින්ම වැඩි කල් යන්න ඉස්සල මේ රට ඉතාම දියුණු සශ්‍රීක සරු රටක් බවට පත් කරන්න සිද්ධ. මේ ජනාධිපතිතුමා කියපු කුළුණු හතර බලන්න. ඔය කුළුණු හතර තියෙන කාරණා අපි ක්‍රියාත්මක කළොත් අනිවාර්යෙන් අපිට විශාල දියුණුවක් ලබා ගන්න පුළුවන්. හැබැයි අපේ අර පරණ
honorable member have 2 minutes left.
Give me 2 minutes please. I won't take long. හැබැයි අපි අර පරණ කතාව වලට යට වෙලා ජාතික සම්පත් විකුණනවා ජාතික සම්පත් රැක ගන්න ඕනේ කියලා රටට විශාල බරක් වෙලා තියෙන. ජනතාවට බරක් වෙලා තියෙන. දිගින් දිගටම පාඩු ලබන ආයතන රකින්න රටේ මහ ප්‍රධාන බැංකු වලට කිව්වොත් ඒ බැංකු කඩා වැටෙන තත්ත්වයකට ආවොත් විශාල ප්‍රශ්නයක් වෙයි. ඒ නිසා ඉතාම සතුටු වෙනවා ගරු ජනාධිපතිතුමාගේ කතාවට. ඒක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන සියලුම සහාය අපි දෙනවා. එසේ කියමින් මට මේ මගේ අදහස් ප්‍රකාශ කරන්න ඔබතුමා මට ලබා දීපු කාලය පිළිබඳව ස්තුතිවන්ත වෙමින් මා වාඩි වෙමි.
කරු හෙක්ට අපුහම මතනෝ මිනිත්තු 5ක් තියෙනවා. 5ක් දීලා දෙන්න. 5 minutes please.
ගරු සභාපතිවරයා උදවාද ස්තුතිවන්ත වෙන අවස්ථාව ලබා දීම සම්බන්ධව මම ඇත්තටම බලාගෙන හිටියේ මේ ආණ්ඩුවේ ගරු මන්ත්‍රීතුමා කරපු ප්‍රකාශය සම්බන්ධ. කපැත්තකින් හාස්‍යයක් වගේම තව පැත්තකින් අනුකම්පාවකුත් ඒ වගේම තව පැත්තකින් පැහැදිලිව තමුන්ගේ බුද්ධිය හරි විදිහට ක්‍රියාත්මක කරපු අවස්ථාවක් හැටියට මම දකිනවා ආණ්ඩු පක්ෂයේ. මොකද ජනාධිපතිතුමාව එතුමාගේ වැඩපිළිවෙල සම්බන්ධව මේ කරන විග්‍රහයන් එතුමාට දක්වන ගෞරවය සහ එතුමා ගැන ප්‍රශංසාත්මකව කතා කිරීම. දැන් මේ උත්තරීතර පාර්ලිමේන්තුවේම මීට කලකට පෙර ඔය පැත්තෙම කරපු කතා ටිකයි දැන් කතා ටිකයි අරගෙන බලපුවම කපාර පොල් ගහක් උඩ ඉඳලා බිමට අතෑරියා වගේ වෙනවා. මේ දේශපාලනේ මොකද්ද කියලා හරියට හඳුනා ගන්න බැරි වෙයි. කිසියෙකත් කමන්න යම් ආකාරයක මොලේ පෑදීම සම්බන්ධව මං හිතනවා අපි සතුටු වෙන්න ඕන. මොකද මේ උත්තරීතර පාර්ලිමේන්තුව තුලින් රටේ ක්‍රියාත්මක වෙන ඉතුරු ක්‍රියාවලියට ඒක ඉවහල් වෙයි කියලා. දැන් එතුමා කිව්වා මේ යෝජනා කීපයක් ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරපු යෝජනා කීපයක් ගැන කතා කරා. දැන් මේ යෝජනා අපිත් දන්න මේ යෝජනා ටික හොඳ යෝජනා ටික. පීකංගයි යෝජනා ටික ඒක තමයි කළ යුතු දෙය. හැබැයි මේක ප්‍රායෝගිකව નિවරදිව ක්‍රියාත්මක වෙනවද? මේක ක්‍රියාත්මක වීමේ විශාල අඩුපාඩු රාශියක් මෙතන තියෙනවා. ඒ ගැන තමයි අපි දිගින් දිගටම කතා කරන්නේ. අපිත් මේකට බලය ආවනම් අපිටත් යෝජනා කරන්න තියෙන මේ යෝජනාවලිය තමයි ඉදිරියේදී මේ රට ඉස්සරහට ගෙනහිල්ලා මේ රට සාර්ථක කරගන්න අවශ්‍ය කරන යෝජනා ටිකක කියලා. ඒ වගේම තව පැත්තකින් මතක් කරනවා මම. මොකද මේ එහා පැත්තේ ආණ්ඩුවේ අය අපිට අඬ ගහනවා මේ රට හදන්න දැන් අපිට සහයෝගය දෙන්න කියලා. යාම්ද්‍රෝනේ අපි නෙමෙයි මේ රට කඩා වැට්ටුවේ. දැන් කඩා වට්ටපුවායි අපිට අඬ ගහනවා අපිට සහයෝගය දෙන්න. අපිට සහයෝගය දෙන්න කියලා අවශ්‍යතාවයක් නැහැ. අපි මෙතන ඉඳලා දෙන්නේ සහයෝගය තමයි රට හදන්න. ඒ නිසා තමයි අපි යම් දේවල් විවේචනය කරන්නේ. රට හදන්න ඕන නිසා තමයි විවේචනය කරන්නේ. නැතුව මේ රට හදන්න නැතුව යන විවේචනය කරනවා නෙමෙයි, නිවැරදි කරගන්න විවේචනය කරන්නේ. මතක තබා ගන්න, අද මම ආංශික කාරක සභාවේ අර්ථසාධක අරමුදල සම්බන්ධව කැඳවුවම මේ රටේ තියෙන රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් මේ රටේ කම්කරුවගේ අර්ථසාධකයට කැපෙන්න ඕන මුදල් ප්‍රමාණය මිලියන් ගාණක් බිලියන ගාණක් ගෙවලා නැහැ. ඒ අය මිලියන ගාණක් ගෙවන්න තියෙන එක ගෙවන්න හදන්නේ කොහොමද? මේ කියන කාරණාවත් එක්කම තමයි ඒ අය මිලියන ගාණක් ගෙවන්න හදන්නේ ඒ අයට අයිති සමාගම් වල ඉඩම් විකුණලා තමයි ගන්නාද. එහෙනම් අපේ සිස්ටම් එකේ වැරද්දක් තියෙනවා කියලා පිළිඅර ගන්න ඕන අපි. අපි ඒක විකුණලා නම් ගෙවන්න යන්නේ
කර්මන්තෝ මේ දෙයක් කරලා තිනවා.
අපි පහුගිය අතීතය ගැන විමර්ශනය කරලා බලපුවම ඒ අතීතයේ සිස්ටම් එකක් තිබිලා නැහැ. අඩුම ගානේ තමුන්ගේ ආයතනයේ වැඩ කරන දහඩිය හෙලන ඒ සේවකයාගේ අර්ථසාධක මුදල් එහෙම නැත්නම් ඒ වැඩ කරලා අවසන් වුණාට පස්සේ එතුමාට බෙහෙත් ටික අරගන්න එහෙම නැත්නම් ඉදිරි කාලය තුල ජීවත් වෙන්න අවශ්‍ය කරන ඒ මුදල මහා මිනිසුන්ට රක්ෂණයක් තියෙනකොට රහින්සක කම්කරුවට තියෙන්නේ විශේෂයෙන්ම අර්ථසාධකේ. හැබැයි අර්ථසාධකේ අරගෙන ජීවත් වෙන්න අවශ්‍ය කරන ඒ වැඩපිළිවෙල හදන්න ඒ මුදල් ටික වෙන් කළා නැහැ. ඒකට රජය සම්බන්ධ වෙලා තමයි ඒක කළා නැත්තේ අතීතයේ ඉඳලා. එහෙමනම් අපිට පළමුවෙන්ම තියෙන කාරණේ තමයි දැන් අපනයනය ගැන කතා කරද්දී මෙතුමාට කියන්න තියෙන්නේ මේ රටේ අපනයන නිෂ්පාදනයේ කණම් වැටිච්ච ආයතන අපනයනය කරන්න බැරුව නතර කරපු ආයතන කොතරම් තියෙනවද මේක දැනට? දැන් ඔබතුමාලා වැඩපිළිවෙලක් හැදුවද මේ රටේ අපනයන නිෂ්පාදන කරන ආයතන කඩම් වැටිච්ච ආයතන ටික නගා සිටවන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල අඩුම ගානේ ඔබතුමාලා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් සමීක්ෂණයක් කරලවත් හොයලා නැහැ. කොහොමද මේ අපනයන නිෂ්පාදකයන් එහෙම නැත්නම් අපනයන වශයෙන් මේ රට විදේශ විනිමය ලබාගත් ඒ නිෂ්පාදකයෝ ටික තමුන්ගේ නිෂ්පාදන ටික කරනවද හරියට කියන
කාලේ අවසන් මයින්ඩ් අප් ප්ලීස්.
ඔව් මම අවසන් කරනවා. එතකොට මෙහෙම හොයන්නේ නැතුව එහෙම වැඩපිළිවෙලක් නැතුව කොයි ආකාරයෙන්ද තමුන්නාසලා අපනයන සංවර්ධනය කරනවා කියන්නේ? අපනයන සංවර්ධනය කරනවා නම් මීට වඩා දැවැන්ත වැඩපිළිවෙලකට ආයතුයි. තමුන්නාසලා ඒ වැඩපිළිවෙල හදලා අපිට කතා කරන්න ඒ වැඩපිළිවෙලට අවශ්‍ය කරන ශක්තිය ලබා දෙන්න කියලා අපි සූදානම් විපස්සය කරේ ඒ ශක්තිය ලබා දෙන්න. හැබැයි කතාවට සීමා වෙච්ච සංවර්ධනයක් නෙමෙයි, ප්‍රායෝගිකව මහා පොළවේ සිස්ටම් චේන්ජ් එකක් එක්ක මේ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි දියුණු කරන්න එනවා නම් අපි සූදානම් කියන එක විශේෂයෙන් මතක් කරනවා මේ වෙලාවේ. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු නරින් ෆර්නාන්ඩෝ මහතුමා. You have 40 minutes.
මුලාසුන ඔබවන ගරු මන්ත්‍රීතුමනි, ජනාධිපතිතුමා ජාතික පරිවර්තන මාර්ග සිතියම ඉදිරිපත් කළ ජාතිය අමතුපු ඒ කතාවත් එක්ක ආරම්භ කරන විවාදයේ අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධව මම පළමුවෙන්ම ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. මේ වගේ සැලසුමක් අවුරුදු 25ක් සඳහා සැලසුමක් ඉදිරිපත් කරපුවම මම හිතන්නේ මේ වගේ විවාදයකදී පාර්ලිමේන්තුවට ගෙනාපුවම අපි බලාපොරොත්තු වෙනවා විපක්ෂයක් විදිහට මීට වැඩිය යම් දායකත්වයක් එහෙම නැත්නම් යම් ඒකට යමක් එකතු කරන දෙයක් අපිට ඉදිරිපත් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේකේ සමහර මන්ත්‍රීවරු මේක ඉතාමත් ප්‍රාථමික මට්ටමින් මේක පල්ලෑට දාලා කතා කරුවත් සමහර මේ ගැන දැනුම තියෙන මන්ත්‍රීවරු ඒට යම් දෙයක් එකතු කිරීමට උත්සාහ කිරීම පිළිබඳවත් මම සන්තෝෂ වෙනවා. මොකද අපි කවදාකවත් අවුරුදු 25කට රටකට ඉස්සරහා ඉදිරි ගමනක් සඳහා දෙයක් ඉදිරිපත් කරපුවම ඒක ඉදිරිපත් කරන පුජ්‍යලයා නෙමෙයි සමහරට අවසන් කරන්නේ. එහෙම නැත්නම් ඉදිරිපත් කරපු පුජ්‍යලයා නෙමෙයි මැදදී සමහරලාට ඒක ගෙනියන්නේ. ඒ නිසා රටක් වශයෙන් මෙවැනි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරපුවම ආණ්ඩුව සහ විපක්ෂය අනිකුත් මොන මතිමතාන්තර තිබ්බත් ඒක දායකත්වයේ ලබලා දීලා ඒක මැදදී අගදී මුලදී පෝෂණය කිරීම තමයි රටක් විදියට අපි සියලු දෙනා බලාපොරොත්තු වෙන්න ඕන. මම මේ වැඩපිළිවෙලේ මගේ පළවෙනි දේ තමයි අපි අවුරුදු 25ක වැඩපිළිවෙලක් හදද්දී මේ රටේ ආර්ථික වශයෙන් තිබ්බ තැන ඉඳලා පටන් ගන්න අවුරුදු 25ක් ගැන කතා කිරීම තමයි මේකේ තියෙන අමාරුම වැඩේ. මොකද අර හර්ෂ ඩී සිල්වා අපේ මන්ත්‍රීතුමා පැහැදිලි කළා වගේ මේක තව අවුරුදු 21ක් ඉස්සරහට 24ක් විතර අපිට ඉස්සරහට array යන්න තියෙනවා. අවුරුදු 25ක වැඩ පිළිවෙල. ඒතර මේ අපි කතා කරන්නේ පළවෙනි අවුරුද්ද සම්බන්ධව තමයි. ඒතර අපි දැනගන්න අවුරුදු 25ක් මේක යද්දී අපිට තියෙන ප්‍රශ්න එහෙම නැත්නම් ඉස්සරහට අපිට මූණ පාන්න තියෙන ගැටලු මේවා ගැන විශාල වශයෙන් අධ්‍යයනය කිරීම තමයි අපිට තියෙන මූලිකම අපිට කරන්න තියෙන දේ. හැබැයි මම ඒ අර අපි අවසන් කරපු අවුරුද්ද දිහා බලපුවම අපි හිටපු තැනත් එක්ක අවසන් කරපු අවුරුද්ද දිහා බලපුවම අපිට යම් තත්ත්වයකට අපි මේ වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන්න පුළුවන් තත්ත්වයකට අපි ගෙනාවයි කියන එක අපි තමුන් ආන්සලා සියලු දෙනාම මං හිතන්නේ එකග වෙන තැන් තියෙනවා. එකග නොවන තැනුත් තියෙනවා. හැබැයි සමස්තයක් වශයෙන් ගත්තම අපි ඒ අවුරුද්ද තුල කරපු දේ අද රටේ ජනතාව යම් දුරට ඒක ජනතාව ඒක අනුමත කරනවායි කියන එකත් අපේ රටේ යට බිම් මට්ටමේ ඉන්න මිනිස්සු දිහා කතා කරපුවම ඒක තේරෙනවා. ඒ නිසා මම විශේෂයෙන්ම මේ අපි ගත්තු තීන්දුවත් එක්ක වෙළඳ අමාත්‍යාංශයේ හරහා අපි කොහොමද මේ රටේ ජනතාවට තිබ්බ ගැටලුවලට විසඳුම් ලබා දුන්නේ කියන එක යම් පැහැදිලි කිරීමක් කරන්න කැමතියි. විශේෂයෙන්ම අපි තමුන්නාන්සලා දන්නවා අපි මම විශේෂයෙන් මේ අමාත්‍යාංශය බාර ගන්න වෙලාවේ අපේ රටේ තිබ්බ අර්බුද තුනෙන් එකක අර්බුදයක් තිබ්බ විෂයක් තමයි මට බාර දුන්නේ. පළවෙනි එක තමයි තිබ්බේ ඉන්ධන අර්බුදය. ඒ වගේම තිබ්බා විශේෂයෙන්ම බේත් සම්බන්ධ රටට අවශ්‍ය කරන බේත් ප්‍රමාණය නැතිවීම. ඒ වගේම ආහාර අර්බුදයක් මේ රටේ තිබ්බා. විශේෂයෙන්ම අපි ගෙනිච්ච පොහොර ප්‍රතිපත්තිය නිසා කන්න කීපයක් අසාර්ථක වෙච්ච තත්ත්වයක් තුළ මේ රටේ ප්‍රධාන ආහාරය වන හාල් මේ රටේ නිෂ්පාදනය කරගන්න බැරුව අපි හාල් ටොන් 170,000 විතර අපි ආනයනය කරලා ඇමරිකානු ඩොලර් මිලියන 350කට වැඩි ප්‍රමාණයක් අපි රටෙන් එළියට අරලා තිබ්බ වෙලාව. එතකොට අපිට ඒ අවස්ථාවේදී මේ රටට අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්නගන්න ඩොලර් ප්‍රමාණ නැති වෙලාවක අපි තව තවත් අපේ රටේ නිෂ්පාදනය කරගන්න තිබ්බ එකක් භාණ්ඩයක් නිෂ්පාදනය නොකර ගැනීම තුළින් ඒ අවස්ථාවේ ඩොලර් මේ රටෙන් විශාල ප්‍රමාණයෙන් රටින් පිට කරමින් හිටපු වෙලාව. ඒ නිසා අපි ඒ සමාන්තරව අපි ගත්තු තීන්දුව නිසා අපිට 2022 දෙසැම්බර් වෙද්දී 2023 ජනවාරි වෙන මහකන්නේ ඉතාමත් හොඳ සාර්ථක මහකන්නයක් අපි ළඟා කරගත්තු නිසා අපිට හාල් ආනයනය කිරීම නවත්තලා මේ මාස කීපයේ මාස 6ක් විතර අපිට මේ ඩොලර් ටික ආරක්ෂා කරගන්න අපිට හැකියාව ලැබුණා. ඒ වගේම අපි විශාල ආනයනීය සීමාවල් දැම්ම මේ රජයේ බාර ගන්න වෙලාවේ. මොකද අපිට අවශ්‍ය කරන ඩොලර් ටික තියාගන්න ඩොලර් ටික ආරක්ෂා කරගන්න නිසා අපි මොනතරම් ලෝකෙත් එක්ක ගිවිසුම් ගත වෙලා තිබ්බත් මොනතරම් වෙළඳ ගිවිසුම් අපි එකවරු දෙලා තිබ්බත් අපිට ඒවා කරන්න ආනයනය කිරීම තහනම් කරන්න බැරි තත්ත්වයක අපි තිබ්බත් මේ රට වැටිලා තිබ්බ තත්ත්වය තුළ ලෝක ප්‍රජාවත් මේ රටේ ආණ්ඩුව තීන්දුව කරුවා අපිට ආනයනයේ සීමා අපි පවත්ව ගන්න. ඒ නිසා අපි අවශ්‍ය කරන ඩොලර් ප්‍රමාණය අඩු කරලා යන ප්‍රමාණය අඩු කරගන්න අපිට හැකියාව ලැබුණා ගමන්ම අපිට ඒ හරහා අපිට අත්‍යවශ්‍යම භාණ්ඩ ටික අපිට ගෙන්න ගන්න අවස්ථාව අපි හදාගත්තා. විශේෂයෙන්ම ආහාර සම්බන්ධෙදි අපි ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරලා අපිට අර ආහාර හිගයක් තිබ්බ අවස්ථාවේ නැවත මේ රටට ආහාර ටික ගෙන්න ගන්න අපිට හැකියාව ලැබුණා. අපි මේ රජයේ වෙද්දී අපිට ආයිත්තම් 1500කට ආසන්න ප්‍රමාණයක් අපි මේ රටට ආනයනය කිරීම නවත්තලා තියෙනවා. අද වෙද්දී අපි 850,000-900,000 විතර අපි මේකෙන් නිදහස් කරලා තවත් 450,000 ප්‍රමාණ ප්‍රමාණයක් අපිට නිදහස් කරන්න තියෙන ආයතන ප්‍රමාණයට අපි අඩු කරගෙන තියෙනවා. මං හිතන්නේ අපිට එක දෙයක් තියෙනවා. පහුගිය දිහා කල්පනා කරලා බලද්දි අපි දැන් ආහාර පිළිබඳ අපිට ගැටලුවක් එහෙම නැත්නම් ආහාර ආනයනය කරලා ලබා දීම පිළිබඳ ගැටලුවක් නැහැ වගේම මේ ආනයනය කරලා රටේ ජනතාවට ලබා දුන්නු භාණ්ඩවල විශාල මිල අඩු කිරීමක් අපිට කරගන්න පුළුවන් වුණා. ඒ හේතුව තමයි අපිට අවශ්‍ය කරන ඩොලර් ප්‍රමාණය රට තුල තිබීම. ඒ වගේම ඩොලරට සාපේක්ෂව මේ රටේ මුදල ශක්තිමත් වීම. ඒ වගේම අපි තිබ්බට වැඩිය 130 තිබ්බ පොලිය අනුපාතයේ 20%-21% අඩුවීම. මේ තුල අපිට ඍජුවම අපි ආනයනය කරන ආහාර ටික අපිට අඩුවට දෙන්න අවස්ථාව ලැබුණා.
හැබැයි තව ප්‍රශ්නයක් තියෙනවා. මේ රටේ දේශීය නිෂ්පාදනය කරලා මේ වෙළඳපොළට දාන ගොඩක් ආහාර සහ අනිකුත් ද්‍රව්‍ය ආහාර නොවන ද්‍රව්‍යවල මිල අඩුවීම සිදු වෙනවා අඩුයි. අද රටේ ජනතාවගේ විශාල මැවසිල්ලක් එහෙම නැත්නම් චෝදනාවක් එනවා. භාණ්ඩ මිල වැඩි වෙනවා, අඩු වෙන්නේ නැහැ. ඒ අඩු වෙන එක හිමින් අඩු වෙනවායි කියලා. මම පහුගිය කාලය තුල විශාල වශයෙන් මේ කර්මාන්ත ශාලා අයිතිකාරෝ නිෂ්පාදකව ගෙනලා කතා කරද්දී මේ අය විශාල වශයෙන් එක එක දේවල් කියනවා. මේ අඩු කිරීම අඩු කරගන්න අමාරුකම් කියනවා. හැබැයි අපි පැහැදිලි කරලා පෙන්වලා දුන්නට පස්සේ මේ අඩු කිරීම කොයි තරම් දුරට වෙන්න ඕනද, පාරිභෝගික අධිකාරිය හරහා මේ මිල ගණන් සම්බන්ධව අපි ඒ අයට දැනුවත් කිරීම කරාපම සමහර අය ඒ සඳහා ප්‍රතිචාර දක්වලා අඩු කෙරුවා. සමහර අය ඒ සඳහා ප්‍රතිචාර දක්වලා අඩු කරන්න අකමැති තත්ත්වයක් තියෙනවා. හැබැයි මම කියන්න ඕන ඉදිරි සති දෙක තුළ මේ අයට අපි යහපත් ප්‍රතිචාර අපි ලැබුවේ නැත්නම් මේ සඳහා අපි අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්නවයි කියන එකත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන. මේකෙදි අපි දැන් රටක් විදිහට අපිට හැමදේටම පාලන මිල එහෙම නැත්නම් පාලන මිල හරහා අපිට තර්ජනය කිරීම කරන්න උවමනාවක් නැහැ. ඒ අපිට තවත් ඊට එහා දින දේවල් තියෙනවා. මොකද හේතුව රටට අවශ්‍ය කරන ඩොලර් ප්‍රමාණය ටික ටික වැඩි වෙනවා නම්, රටට ආනයනය කිරීම සීමාවලින් අපි අයින් වෙනවා නම්, අපිට අවශ්‍ය කරන ණය පහසුකම් වල පොලිය අඩු වෙනවා නම්, අපිට තරගකාරීත්වයක් ලබා දෙන්න පුළුවන්, කම්පිටිෂන් එකක් අපිට ඇති කරන්න පුළුවන්. අපි උදාහරණයක් ගත්තොත් අපි 2019 අපි මේ ටයිල් සහ බාත්රූම් ෆිටින්ස් අපිට ආනයනය කිරීම අපි නවත්වාදී 2020 අපේ රටේ ආනයනික කරන 50% ප්‍රමාණ ආසන්න ප්‍රමාණයකුත් දේශීය වශයෙන් 50% තමයි මේක කරගෙන ගියේ. හැබැයි මේක නවත්තලා ආනයනේ 100% නවත්තපුවම 100% දේශීය නිෂ්පාදකයට ගියාම ලංකාවේ තිබ්බ වැඩිම මිල වැඩිවීම අපිට අත්දකින්න ලැබුණා. රුපියල් 650කට 550කට තිබ්බ ටයිල් කැටයක් රුපියල් 1800 වෙනකම් වැඩි වුණා. රුපියල් 13000ට 15000ට තිබ්බ බාත්รูම් ෆිටින් එක රුපියල් 125000කට වැඩි වුණා. ඒ වගේම අවුරුද්දක් සමහරට අවුරුදු එකහමාරක් පොරොත්තු ලේඛනයේ වේටිං ලිස්ට් එකේ ඉන්න වුණා. එතකොට මොකද්ද මේකේ තේරුම? ආනයනේ නැවැත්වීම තුලින් දේශීය කර්මාන්තකරුවා ඒකේ වාසිය අරගෙන ඒ වාසිය පාරිභෝගිකයාට හානියක් වන තත්ත්වෙටම ගෙනිච්චා. ඒ අපි නැවැත්වුවේ අපිට ඩොලර් ටික නැති වෙන නිසා, අපිට ඩොලර් ආරක්ෂා කරන්න ඕන නිසා, අපේ ආර්ථිකය ශක්තිමත් කරගන්න ඕන නිසා. හැබැයි අද ආණ්ඩුවේ තත්ත්වක නෙමෙයි, ආණ්ඩුවට යම් වගකීමක් එහෙම නැත්නම් ආණ්ඩුව වැඩපිළිවෙලක් තියෙනවා. නැවත මේ අයට මේකට ඇහුම්කන් දෙන්නේ නැත්නම් නැවත තරංකාරීත්වය පරංගන්න ආනයනය කිරීම වලට අවස්ථාව ලබා දෙන්න. ඒ ආනයනය කිරීම තුලින් ඒ වෙළඳ තරංකාරීත්වය තුලින් මේ වලට මේ මිල පහත් හෙලීමට අවශ්‍ය කටයුතු කරන්න අපි ඉදිරියේදී කටයුතු කරන්න වෙයි කියන එක මම දැනුම් දෙනවා. මොකද හේතුව අපි විශාල වශයෙන් මේ අයට දැනුම් දීලා තියෙනවා. විශේෂයෙන්ම සිමෙන්ති, තීන්ත, යකඩ, ටයිල් ඔය නාන කාමර උපකරණ වගේ දේවල් විශාල වශයෙන් මිල වැඩිවීම උනත් නමුත් මිල අඩුවීම පිළිබඳ එයාගේ මිල අඩුවීම ඉතාමත් අඩු ශීඝ්‍රයෙන් අඩු වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ සම්බන්ධව විශාල වශයෙන් අවධානය යොමු කරලා තියෙනවා කියන එක ප්‍රකාශ කරන්න ඕන. ඒ මොකද හේතුව දැන් අපිට මේ තුලින් අපිට අවශ්‍යයි මේ ආර්ථිකය සක්‍රිය කරගන්න. අපි නිකම් මේක අඩු කරගන්න කියන්නේ නැහැ. මොකද හේතුව විශේෂයෙන්ම ඉදිකිරීම් ශේෂ්ඨය විශාල වශයෙන් පසුබෑමකට ලක් වෙලා තියෙනවා. එහෙම නැත්නම් මේ රටේ සාමාන්‍ය මිනිස්සු තමන්ට අවශ්‍ය කරන ගේ හදාගන්න, ගේ ඉතුරු කෑල්ලක් කරන්න, එහෙම නැත්නම් බාත්รูම් එක හදාගන්න, එහෙම නැත්නම් තවත් පොඩි දෙයක් කරන්න එයා බලාගෙන ඉන්නවා මේ මිල අඩුවීම පිළිබඳ. මේ අඩුවීම පිළිබඳ බලාගෙන ඉන්න අය මේ සියලු දෙනා එකට ආවොත් තමයි මේ ආර්ථිකය නැවත පණගස්සලා මේ ශේෂ්ඨ නැවත උඩට එන්නේ. ඒ හරහා ආවොත් තමයි අර කම්කරුවට රැකියාව ලැබෙන්නේ, ඒ වගේම අර මේෂන් බාසුන් හැට රැකියාව ලැබෙන්නේ, වඩු බාසුන් හැට රැකියාව ලැබෙන්නේ. මේ සියලු දේ සක්‍රිය කිරීමේ වගකීම රජයකට තියෙනවා. ඒ නිසා තමයි අපි අර කර්මාන්ත ශාලා සහ අනිකුත් අයට මේක කියන්නේ මේ සම්බන්ධව හැකි ඉක්මනින් තීන්දුව ගන්න කියලා. එහෙම නැතුව ගියොත් රජයේ ඉතුරු ක්‍රියාමාර්ග වලට යනවයි කියන එක අපි පැහැදිලිව කියන්න ඕන. මොකද අපිට දේශීය කර්මාන්ත රැකගන්නත් ඕන. දේශීය කර්මාන්ත රැක ගැනීම කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඒකේ වාසිය රටේ ජනතාවට ලැබෙන්නත් ඕන. ඒ නිසා මම විශේෂයෙන් මේ ගැන අවධානය යොමු කරන ගමන් අපි පහුගිය කාලේ දිහා බලද්දී අපි ගත්ත තීන්දුව නිසා මේ රටේ ආහාර උද්දමනය විශාල වශයෙන් අපි අඩු වුණා. එතකොට 85%ක තිබ්බ 2022 සැප්තැම්බර් වෙද්දි 85%ක තිබ්බ උද්දමනය ආහාර උද්දමනය 2023 මැයි මාසයේදී අපි අවුරුද්දක් විතර යද්දී මාස 9ක් යද්දී 15.8%කට අපිට අඩු කරගන්න හැකියාව ලැබුණා. අපි මේක බලාපොරොත්තු වුණේ තනි ඉලක්කම නේද දෙසැම්බර් මාසයේදී. නමුත් අපිට හිතෙනවා එන මාසෙ වෙද්දී මේක තනි ඉලක්කම නේද අපි අපේ ඉලක්කයට වැඩිය මාස 5කින් 6කින් අපි ඉස්සරහට ඇවිල්ලායි කියන එක අපි තමුන්නාන්සල පැහැදිලිව මේක ඔප්පු කරලා තියෙනවා. ඒ නිසා මේ තත්වයේ තුල තවත් අපිට අපේ ජීවන වියදම අඩු කරගැනීමේ හැකියාවට මේ ශක්තිය ලබා දෙන්න පුළුවන්. එතකොට අපිට ඒ වගේම තමයි පහුගිය දවස්වල විශාල වශයෙන් මේ කතා වෙච්ච කාරණයක් තමයි මේ පාන් මිල. ඒ වගේම පාන් පිටි මිල සම්බන්ධව විශාල කතාබහක් මේ රට තුල තිබ්බා. අපි පාන් පිටි කිලෝ එක රුපියල් 430යි ගිය අවුරුද්දේ. හැබැයි අපි ආනයනය කිරීම කටයුතු කරද්දී
ඔබතුමාගේ
කාලය අවසන් වෙන නිසා මේ වැදගත් ප්‍රශ්නයක් මම මතු කරන්නේ. දැන් දිගින් දිගටම ගරුවතුමා මේ කුකුල් මස් සහ විතර ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි දිගින් දිගටම කෝප් එකේ තමයි වැදියත් උනා. මම බලාපොරොත්තු වෙනවා ඔබතුමා අනිත් ඒවත් මේ උද්දමනේ අඩු කරා වගේ මේ සම්බන්ධයෙන් රට යම් හෙලිකිරීමක්
කරන්න. ඔබතුමා කැමති නම් ඒකට උත්තර දෙන්න පුළුවන්.
ඔව්. එතෙදි ඒ පාම් පිටි මිල 430ට ගියේදී අපි ආනයනය කිරීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙළ හදලා පාම් පිටි කිලෝ එකක් රුපියල් 165ට ආනයනයේ පාම් පිටි කිලෝ එකක් ලබා දුන්නා. එතකොට මේ රටේ නිෂ්පාදනය කරන සමාගම් දෙක රුපියල් 210කට තමයි ඒ අවස්ථාවේ අද වෙද්දිත් ලබා දෙන්නේ. එතකොට අර 160ට දෙන්නේ රුපියල් 10ක් ලාභේ තියාගෙන ඒ තොග වෙලෙන්දා ආනයනය කරුව රුපියල් 40කුත් බදු ගෙවල රජයට. එතකොට ඇත්තටම වෙන්නේ රුපියල් 110ක් තිරුඟු පිටි විදිහටම ගෙනාවත්. හැබැයි තිරුඟු ඇට මේ රටට ගෙනල්ලා
ගොරවතුම වෙලාව ඉවරයි.
මේ රටේ නිෂ්පාදනය කරන සමාගමට රුපියල් 210ක් අපි ගෙවනවා. ඒ නිසා මේකේ ප්‍රතිඵලයේ තියෙන පාන් රාත්තල සහ අනිකුත් භාණ්ඩ වැඩිවීම. නිසා මේ වගේ පෞද්ගලිකව එහෙම නැත්නම් මේවා ප්‍රායෝගිකව බලලා මේවට විසඳුම් ලබා දෙන එක අපි කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මෙතුමා සඳහන් කළ පහුගිය මාස කීපය තුළ මට මිලිත්තුවක් දෙන්න කුකුල් මස් සහ බිත්තර සඳහා අපි විශාල පරිශ්‍රමයක් ගත්ත මේක අඩු කරන්න. පාලන මිලවල් දැම්ම ඒ වගේම පාරිභෝගිකව දැනුවත් කළා මේ කරත් අපිට බිත්තර මිල රුපියල් 60ට 70ට ගිය බිත්තර මිල රුපියල් 48 50 තියාගන්න අපිට හැකියාව ලැබුණා. ඒ ආනයනය කිරීම සහ අනිකුත් මැදිහත් වීම තුල කුකුල් මස් වලත් අපි පාලන මිලක් දැම්මේ නැතත් අපි ඉදිරි සතිය තුල සාකච්ඡා කරලා තිනවා කුකුල් මස් සඳහා මිල අඩු කිරීමක් සම්බන්ධව අපි යෝජනා කරලා තිනවා. ඒ නිසා මම හිතන්නේ ඉදිරි සතියක් දෙකක් තුල මේ කුකුල් මස් සඳහාත් අපිට යම් මිල අඩු කිරීමක් ගැන බලාපොරොත්තු වෙන්න පුළුවන්. බලාපොරොත්තු වෙනවා ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළත් අපි කරනවායි කියන ප්‍රකාශය කරමින් මේ 2048 මේ කරපු යෝජනාව ඉතාමත් හොඳ සාර්ථක යෝජනාවක් බවට පත් කරන්න විපක්ෂයේ සහයෝගය අවශ්‍යයි. මේක සමහරවල් මම කිව්වා වගේ විපක්ෂය තමයි මේක සමහරට අවසානයේ ඉවර කරන්නේ. ඒ නිසා සියලු දෙනාගේ වගකීමක් තියෙනවා අවුරුදු 25ක වැඩපිළිවෙළකට සියලු දෙනාගේ මේ සහයෝගය අවශ්‍යයි රට අනාගතේ අපේ රට උඩට ඉස්සරහට ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙළ සියලු දෙනාගේම සහයෝගය අවශ්‍යයි කියන එක මතක් කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
ස්තුතියි ඔබතුමා. ගරු ලලිත් ලාවල ඔබතුමා.
ගරු මූලාසනේ සිටින ගරු මන්තුමනි, මම පළමුව කියන්න ඕනා මේ අපි ගොඩක් කාලවට අහගෙන හිටියා. අහගෙන ඉන්න වෙලාවේදී කියපු කතාවක් තමයි මේ ගොඩක් අපේ ආන්පක්ෂයේ මන්ත්‍රීවරු දැන් වැරදුනා කියලා තේරෙනකොට කියනවා මේක බාරගන්න අගමැතිකම දෙන්න කෙනෙක් හිටියේ නැහැ කියලා. ඉතින් මේ වෙලාවේදී මම කියන්න ඕන අපිම මේ අපේ ආණ්ඩුපක්ෂෙම හිටපු මන්ත්‍රීවරු කීප දෙනෙක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ගිහිල්ලා අපි කිව්වා මෙන්න මෙයාට මේ රට පාලනය කරන්න පුළුවන්, මෙන්න මේ කීප දෙනාගෙන් එක්කෙනෙකුට පොහොට්ටුවේම කෙනෙකුට මේක දෙන්න කියලා අපි කිව්වා. හැබැයි ඒ කිසි කෙනෙකුට දුන්නේ නැහැ. දෙන්නේ නැතුව මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට තමයි දුන්නේ ඒ වෙන මොහකටවත් අන්නේ මේ දුන්නේ අර හොරකම් කරපු වංචා කරපු ඒ අයගේ ආරක්ෂාව සඳහා තමයි ඒක දුන්නේ. ඒකින්ද මම කියන්න ඕන එහෙම කියන අයට මේ කවුරුත් හිටියේ නැහැ කියන අයට ඕන තරම් අපේ කට්ටිය හිටියා පොහොට්ටුවේ රට පාලනය කරන්න පුළුවන් අය හිටියා. හැබැයි ඒ අයට දුන්නේ නැහැ දෙන්න නැතුව මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට දුන්නේ කියන එක අපි මේ වෙලාවේදී මතක් කරන්න ඕන. එහෙම කියන දැන් වැරදිලයි කියලා හිතලා කියන අයට. ඒ වගේම අපිට කිව්වම මේ ජනාධිපතිතුමාට බාර දුන්නේ රටේ හොඳ ආර්ථික වැඩපිළිවෙලක් හදන්න කියලා. අපි පිළිගන්නවා. අපේ ආණ්ඩුව කාලේ වෙච්ච දුර්වලකම් නිසා මේ ගෑස් පෝලිං ඇති වුණා, පෙට්‍රල් පෝලිං ඇති වුණා, මිනිසුන්ට කන්න විදියක් නැති වුණා, ලයිට් පැය 13 කැපුවා, මේ වගේ තත්ත්වයන් ඇති වුණා. හැබැයි මේ වගේ තත්ත්වයන් ඇති වෙනකොට අපි මේක දුන්නේ මේ රටේ ආර්ථිකය හදන්න කියලා. ආර්ථිකය හදනවා කියලා අද මොකද්ද කරන්නේ? ආර්ථිකය හදනවා කියලා කරන්නේ අපි ගත්ත ණය වාරික ගෙවන්න නැතුව ඒකෙන් කන්න දෙන එක තමයි කරන්නේ. ඊට පස්සේ ගන්න ණය ටික අරගෙන ඒකට කන්න දෙන එක තමයි කරන්නේ. අපේ නිෂ්පාදන ආර්ථිකයකට ගිහිල්ලා නැහැ. ඉතින් මේම නිෂ්පාදනයේ ආර්ථිකයකට යන්න නැතුව අපි කොහොමද රටක් ගොඩගන්නේ? රටක ආර්ථිකයක් ගොඩගන්නේ. ඉතින් අපිට කියනවා මේවට සහයෝගය දෙන්න කියලා. අපි සහයෝගය දෙන්න ඕන ක්‍රමේ අපි එදා ජනාධිපතිතුමා පත් වුණාට පස්සේ අපි ගිහිල්ලා කිව්වා. අපි ජනාධිපතිතුමාට පැහැදිලිව කිව්වා මේකෙක් මේ කැබිනට් එකට පත් කරනකොට මුළු රටේම ජනතාවට විශ්වාසයක් ඇති වෙන විදියට වැඩ පිළිවෙලා ගන්න කියලා. මේ කැබිනට් එක පත් කරනකොට හැම පක්ෂිකම ඉන්න මේකේ දෙසිසුපාම හොරු නෙමෙයිනේ. මේක හොඳ අය ඉන්නවා. මේක හොඳ අයගෙන් මේ කැබිනට් එක පත් කරන්න කියලා කැබිනට් එකේ විශ්වාස. අපි පැහැදිලිව ගුව රාජ්‍ය අමාත්‍යකම් දෙන්න එපා මේ වෙලාවේ කියලා. රාජ්‍ය අමාත්‍යකම් දුන්නට වැඩ කරන්න මුදල් නැහැ කියලා. ඒක නිසා රාජ්‍ය අමාත්‍යකම් දෙන්න අනිත් සියලු දෙනා එක්කතු වෙලා අපි කාර්ක සභාව වලට ගිහිල්ලා අපි උදව් කරන්නම් කියලා කිව්වා. හැබැයි ඒ දේ එහෙම වුණා නම් අද අපි උදව් කරනවා. අද අපි ආණ්ඩු පක්ෂේ ඉඳගෙන. හැබැයි එහෙම වෙන්නේ නැතුව මේ එහෙම වෙන්නේ නැතුව අපි මේ ටික කරපු හින්දා තමයි අද අපිට විපක්ෂයට යන්න උනේ. අපිට තේරුණා රට තව තවත් බංකොලොත් වෙන තැනට අරන් යනවා කියලා. ඉතින් මේක අපි හොඳටම තේරෙනවානේ. අද කවුරු හරි මිනිස්සෙක් ගෙදරක අපේ පොඩි පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න අපි ණයක් ගත්තාම බැංකුවකින් ඒ ණය ගෙවාගෙන යන්න බැරි වෙනකොට ඒ කර්මාන්තේ වැටෙනකොට ණය ගෙවාගෙන යන්න බැරි වෙනකොට අපි බැංකුවත් එක්ක කතා කරනවා මං තව අවුරුදු 3කින් මේක ගෙවන්න පටන් ගන්න අම්මට පොඩි කාලයක් දෙන්න කියලා. බැංකුවට වෙන කරන්න දෙයක් නැති හින්දා ඒ අවසරය දෙනවා. අවසරය දුන්නාට පස්සේ මොකද කරන්නේ? ඒ මුදල අරගෙන ගෙදර ඉන්න ළමයින්ට කන්න දෙනවා. කන්න දීලා ඒ මදි වෙනකොට මොකද කරන්නේ? තමන්ගේ පුංචි ආදායමක් තියෙන ඉඩම් කැල්ලක් මොකක් හරි තියනවා නම් ඒකත් විකුණනවා. විකුණලා ඒකෙනුත් කන්න දෙනවා. ඒකෙනුත් කන්න දීලා බැරි නම් තවත් බැංකුව දෙකකින් ණය ගන්නවා. ණය අරගෙන ඒකත් කන්න දෙනවා. කන්න දීලා දන්නේම නැතුව අවුරුදු 3 ගෙවනවා. අවුරුදු 3 ගෙවුනාට පස්සේ තාත්තට දරුවෝ ටික කන්න විදියක් නැහැ කියනකොට මොකද වෙන්නේ? තාත්තට වෙන්නේ බෙල්ල වැළඳා ගන්න වෙන්නේ. ඒක නිසා අද මේ ආණ්ඩුවත් කරන්නේ අන්න ඒ වගේ තැනට. අද ජනතාවගේ බෙල්ලට වැළඳාන වැඩක් තමයි මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු මේ ආණ්ඩුව කරන්නේ. ඒක නිසා දැන්වත් මේක තේරුම් ගන්න. දැන්වත් මේක තේරුම් අරගෙන දැන්වත් නිවැරදි තැනකට එන්න. අද මිනිස්සුන්ට ගත්තාම අද මිනිස්සු ගත්තාම ජනතාව ගත්තාම අද සීනි හැදිලා තියෙන කොලෙස්ටරෝල් හැදිලා තියෙන අයට අද බෙහෙත් ටික ගන්න විදියක් නැහැ. බෙහෙත් ටික ගන්න විදියක් නැතුව අද වැඩිම අද මරණයට පත් වෙන්නේ ඒ අය. මොකද හේතුව? අද ඒ අයට ඒකට වියදම් කරගන්න මුදල් නැහැ. අද රෝවල් වල ගත්තාම රෝවල් වල බෙහෙත් නැහැ. අද අර වෙළඳ හැමතුමා කිව්වා වගේ අද මේසන් වැඩ කරන වඩු වැඩ කරන මිනිස්සුන්ට අද රැකියාව කරගන්න විදියක් නැහැ. අද ඒ අයට ජීවත් වෙන්න විදියක් නැහැ. මේකද ආර්ථිකය හදුවා කියන්නේ? ඒකත් එක්කම අපි දැකපු දේ තමයි මේක ආර්ථිකය. මේක රටේ ආර්ථිකය හදන්නේ මොකද්ද? රටේ ආර්ථිකය හදන්නේ භාර්තිය දාලා ගමින් ගමට. අද මටම බණ්ඩාර මාසනේ ඉතිහාසයේ කවදාවත් බාර් එකක් අරකු බාර් එකක් තිබුණේ නැහැ. අරකු බාර් එකක් තීච්ච නැති බණ්ඩාරක මාසනේ මේ වෙනකොට දෙපොලකට ප්‍රාදේශීය ලේකම්ට එවලා විරෝධතාවය වන්නේ කියලා. අද මත අද බණ්ඩාරමටත් අලුබමුලටත් ඒ වගේම තව ඉන්න තියනවලු බණ්ඩාරක මාසනේම තව තුම්පලකට තව මිල්ලනියටත් අපේ
මේ අඩු ඒ වගේම රයිගමටත් ඒ වගේම ගල්පාතටත් මේකද මේ පොහොට්ටුවේ අය ජනාධිපතිව පච්චල්ල මේකද කරන්නේ. ඒකින්ද කළුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන්ට මං ඉල්ලා සිටිනවා මේවට විරුද්ධ වෙන්න. මේවා බාර් දැමීම තුළ වෙන්නේ දූෂණය, ඒ වගේම වංචාව, ඒ වගේම ගෙවල් වල තව තවත් දරිද්‍රතාවය ඇතිවීම. මේවා මිනිස්සුන්ව හූරගෙන කාලද රටේ ආර්ථිකය දාන අතර ඒකින්ද අතිගරු ජනාධිපතිවගේ පිල්ලා සිටිනවා මේ නිෂ්පාදන ආර්ථිකයකට යන්න. මිනිස්සුන්ව මේ වගේ අරකු බාර් දාලා රටේ ආර්ථිකය ගොඩනගන්න හදන්න එපා. හැබැයි අපි මේ අවස්ථාවේදී කියනවා ජනාධිපතිවට මේ බණ්ඩාරික මහාසනේ ඉතිහාසයේ කවදාකවත් මේවා තිබුණේ නැහැ. ඒක නිසා කරුණා කළා වහාම මේවා නවත්තන්න, මේවා දාන්න දෙන්න එපා. හැබැයි මේකට අපේ බණ්ඩාරික මහාසනේ පුරාම ඉන්න ආගමික නායකයන්, අපේ පූජනීය පක්ෂයේ නායකයන් සියලු දෙනා, සියලු ආගම් වල ඉන්න නායකයන් මේකට විරෝධය පළ කරනවා. මේක දාන්න දෙන්නේ නැහැ කියන එක නම් පැහැදිලිව මතක් කරන්න ඕන. ඉතින් මෙහෙම ආර්ථිකය ගොඩනගන වැඩක් නැහැ. ඒ නිසා මම අවසාන වශයෙන් කියන්න ඕන, මේ රටේ තේරුම් ගන්න ඕන, මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති කරපු අය මේ රටේ අද වෙනකොට 17%ක් පවුල ජීවත් වෙන්න විදියක් නැතුව ඉන්නවා, තුන් වේල කන්න විදියක් නැතුව ඉන්නවා. 60%ක් ජනගහණයෙන් 60%ක් අද මේ වෙනකොට ණයට කන්නේ, ණය අරගෙන කන්නේ. ඉතින් මේවෙන් ගොඩ දාන්න විශ්වාසනීය වැඩකට වැඩපිළිවෙලකට යන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ විශ්වාසනීය වැඩපිළිවෙලකට යනවා නම් අපි ඕන වෙලාවක සහයෝගය දෙන්න කැමතියි කියන එකත් මතක් කරමි. ඒ වගේම මම අවසාන වශයෙන් කියනවා ඔබතුමාලා අමාරු වැටෙන තැනක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට අර 89-90 කාලේ වගේ වැඩි බීසන කාලයකට අරන් යනවා. අරන් ගිහිල්ලා සමුනාන්ත සියලු දෙනාම අමාරු දානවා. රනිල් වික්‍රමසිංහ කියන්නේ ලබන ගමන ජනාධිපතිවරණයට ඉල්ලන කෙනෙක් නෙමෙයි. ඒක නිසා ඔබතුමාලා අමාරු වැටෙන්නේ නැතු වෙන්න, රට හදන තැනකට එකතු වෙන්න කියන ගෞරවනීය ආරාධනය කරමින් මන්නේ දෙනවා. ඕම් ස්තුති.
ගරු ශානික රාසමණික මන්තුමා.
நன்றி கௌரவ தலைமை தாங்க உறுப்பினர்களே, முக்கியமாக இன்றைய விவாதத்திலே விவாத துணிக்கு முதல் பொருளை விட பேசுவதற்கு முன்பு வடக்கு கிழக்கில் இன்று எங்களுடைய மக்கள் முகம் கொடுக்கும் ஒரு பிரதானமான ஒரு பிரச்சனைகள், இரண்டு பிரச்சனையை பற்றி நாங்கள் இந்த இடத்திலே பேச வேண்டும். இந்த ஜனாதிபதி அவர்கள் கடந்த வருடம் கிளிநொச்சி மாவட்டத்துக்கு சென்று விவசாயியுடைய நெல் 100 ரூபாய் அளவிலே கொள்வனவு செய்யறதாக ஒரு வாக்குறுதி ஒன்றை வழங்கியிருந்தார். ஆனால் இன்று நாங்கள் அதை ரெண்டு போகங்களை தாண்டி மீண்டும் எங்களுடைய வடக்கு கிழக்கிலே எங்களுடைய விவசாயிகள் ஜனாதிபதியை சந்தித்து இந்த செய்தியை சொல்லியிருந்தார்கள். எங்களுடைய விவசாயிகள் எதிர்கட்சி தலைவர்களுக்கு நன்றி சொல்ல வேண்டும். இந்த உயரிய சபையிலே இந்த விடயத்தை பேசினதுக்காக அமைச்சரை சந்தித்திருக்கிறார்கள். அமைச்சருடைய பிரதிநிதி என்று காதர் மஸ்தான் ராஜாங்க அமைச்சரை கடந்த வாரம் மட்டக்களப்பு மாவட்டத்துக்கு அனுப்பியிருந்தார். இந்த நெல் கொள்வனவு செய்யும் பொழுது இந்த வருட இந்த போகத்தில் எங்களுடைய விவசாயிகள் கிட்டத்தட்ட 90 ரூபாய்க்கும் 100 ரூபாய்க்கும் இடையில ஒரு செலவு, ஒரு கிலோ நெல் உற்பத்தி செய்யறதுக்கு செலவாயிருக்கின்றது. ஆனால் தற்பொழுது எங்களுடைய மாவட்டங்களிலே நெல் அறுவடை செய்து நெல் கொள்வனவு செய்யும் பொழுது இன்னும் படி மார்க்கெட்டிங் போர்டுடாக அந்த நெல்லை கொள்வனவு செய்ய எந்த ஆயத்தமும் இல்லை. வளமையாகவே நாங்கள் இதை அடிக்கடி சொல்லியிருக்கிறோம், வளமையாகவே படி மார்க்கெட்டிங் போர்டு நெல் கொள்வனவு செய்வது புலனருவ மாவட்டம் அனுராதபுரம் மாவட்டத்திலே அந்த அறுவடை செய்யும் பொழுதுதான் நெல் கொள்வனவு செய்வதற்கு தயாராகுவார்கள். நாங்கள் இந்த பிரச்சனையை ஜனாதிபதிக்கும் தெரியப்படுத்தியிருக்கிறோம். இந்த பிரச்சனை தொடர்பாக தற்பொழுது நெல் மட்டக்களப்பு மாவட்டம், திருவண்ணாமலை மாவட்டம், கிழக்கு மாநிலத்தில் குறிப்பாக ஒரு கிலோ நெல் கொள்வனவு செய்கிற விலை 60 ரூபாய், வெறுமனே 60 ரூபாய். இதுக்குரிய செலவு 90-க்கும் 100-க்கும் அதிகமான அளவு போயிருக்கின்றது. அப்ப எங்களுடைய மாவட்டங்களிலே விசேடமாக அபிவிருத்தி என்ற பெயரிலே, அபிவிருத்தி செய்ய போறோம் என்ற பெயரிலே எங்களுடைய மக்களுடைய வாக்கை பெற்று இந்த பாராளுமன்றத்துக்கு எங்களுடைய மக்கள் அனுப்பி ராஜாங்க அமைச்சர் பதவியில் வைத்திருக்கிறவர்கள் உண்மையிலே அபிவிருத்தி என்ற பெயரிலே எங்களுடைய மக்கள் அன்றாட தங்களுடைய கஷ்டத்திலே தங்களுடைய வாழ்வாதாரத்தை எவ்வாறாவது தங்களுடைய வயல்களத்தை செய்து வயல்நிலங்களை செய்து தாங்களே அரசாங்கத்துக்கு எந்த கஷ்டத்தையும் ஏற்படுத்தாமல் தாங்களே தங்களுடைய விவசாயம் ஊடாக தங்களுடைய வாழ்வாதாரத்தை மேற்கொள்ளும் பொழுது அவர்களுக்கு அந்த உரிய நேரத்திலே இந்த நெல்லை கொள்வனவு செய்வதை கூட உறுதிப்படுத்த முடியாத ஒரு அரசாங்கம், உறுதிப்படுத்த முடியாத ஒரு ஜனாதிபதி, ஒரு உறுதிப்படுத்த முடியாத ஒரு அமைச்சர்கள் உண்மையிலே அபிவிருத்தி என்ற பெயரில் நீங்கள் என்ன செய்ய போறீங்க, என்ன செய்ய போறீங்க என்ற கேள்வி இருக்கின்றது. ஏனென்றால் அபிவிருத்தி என்றால் வடகிழக்கிலே பிரதானமான வாழ்வாதாரம் விவசாயம் என்று சொன்னால் இந்த விவசாயிகளை அளிக்கும் செயல்பாடுகளை தொடர்ச்சியாக 2020-ஆம் ஆண்டு 2021-ஆம் ஆண்டு ரசாயன பசலை இல்லாமல் செய்து விவசாயிகள் அளித்துக் கொண்டிருக்கும் பொழுது புதிதாக நீங்கள் என்ன அபிவிருத்தி தான் இந்த அரசாங்கத்தில் இருந்து செய்ய போறீங்கள், உங்களுடைய சுயலாபங்களுக்காகத்தான் நீங்கள் அரசாங்கத்தினராக இருக்கிறீர்கள் என்றதை முதலாவது சொல்ல வேண்டும். இந்த உயரிய சபையில் இன்று எந்த அமைச்சரையும் காணவில்லை. நாங்கள் ஜனாதிபதியிடம் இந்த விஷயத்தை சொல்லியிருக்கிறோம். இதுக்கான விரைவான ஒரு தீர்மானம் எடுக்காவிட்டால் எதிர்வரும் காலங்கள் எங்களுடைய மாவட்டங்களிலும் அரசாங்கத்துடன் ஒட்டியிருக்கும் பாராளுமன்ற பிரதிநிதிகள் ராஜாங்க அமைச்சருக்கும் சரியான பாடத்தை எங்களுடைய விவசாயிகள் பூட்ட வேண்டும். எங்களுடைய விவசாயம் இந்த சரியான ஒரு பாடத்தை எடுத்து சொல்ல வேண்டும். அதே போலத்தான் இன்று காலேஜ் ஆஃப் எஜுகேஷன் நியமனங்கள் வழங்கப்பட்டிருக்கு. எங்களுடைய மற்ற கிழக்கு மாகாணத்தில் மட்டும் 2021 இருக்கும் காடரை பார்த்தால் 17,476 பேர் அப்ரூவ் ஆகிருக்கு, 15,274 பேர் தற்பொழுது கடமையாற்றாரு, 2,200 பேர் இன்னும் மேலதிகமா தேவை. அது வேற வேற பாடங்களா இருக்கலாம், அந்தந்த துறையை சேர்ந்த பாடங்களை இல்லாட்டியும் 2,000 பேர் தேவை. 2,000 ஆசிரியர்கள் எங்களுடைய மாவட்டங்களில் தேவைப்படும் பொழுது புதிதாக காலேஜ் ஆஃப் எஜுகேஷன் நியமனத்திலே எங்களுடைய மாவட்டங்களுக்கு வெளி மாவட்டங்களுக்கு அனுராதபுரம், ரத்னபுரி, புலன்னாறு இவ்வாறான மிக கஷ்டமான பிரதேசங்களில் திருமணமாக இளம் யோதிகள் கூட இன்று இந்த மாவட்டங்களிலே போய் வேலை செய்தா செய்யுங்கள், இல்லையென்றால் வேலையை விட்டு போங்கள் என்று சொல்லி சொல்ற அளவுக்கு அலட்சியமான போக்கு இந்த அரசாங்கத்தில் இருக்கின்றது. நாங்கள் இது தொடர்பாக ஜனாதிபதியிடம் பேசியிருக்கிறோம். முடிந்தால் இந்த மாணவர்களுக்கு உடனடியாக மன்னிக்கொண்டு இந்த ஆசிரியர்களுக்கு இந்த மாணவர்களாக இருந்து காலேஜ் ஆஃப் எஜுகேஷன் மாணவராக இருந்து ஆசிரியர் நியமனம் கிடைத்தவரை தங்களுடைய மாவட்டங்களிலே நியமிக்க வேண்டும் நாங்கள் வலியுறுத்துறோம். அவ்வாறு செய்ய முடியாவிட்டால் நீங்கள் இந்த அரசாங்கத்திலே இருக்கும் பிரதிநிதிகளை கேட்க வேண்டும். நாங்கள் எதிர்கட்சியிலே இருந்து நாங்கள் இந்த அரசாங்கத்திலே கோரிக்கை தான் முன்வைக்கலாம். ஆனா இந்த அரசாங்கத்திலே கதிரையிலே இருந்து கொண்டு இந்த அரசாங்கத்துக்கு நீங்கள் சரியான அழுத்தங்களை வழங்காவிட்டால் வழங்க முடியவில்லை என்று சொன்னால் நீங்கள் ஏன் மக்களை ஏமாத்துறீங்கள்? புதிதாக வேலை வாய்ப்பை உருவாக்க வேண்டிய அவசியம் இல்லை, இருக்கிற வேலை வாய்ப்பை மாவட்டத்துக்குள்ள வழங்க முடியாத நிலையில் இருக்கிறீங்கள் சொன்னால் இதுக்கு மேல நீங்க அரசாங்கத்தில் இருந்து உங்களுடைய சுய லாபங்களுக்காகத்தான் இருக்கிறீங்கள் என்ற செய்தியை மக்களுக்கு நீங்க சொல்றீங்க. இந்த இடத்துல எங்களுடைய ஆசிரியர்களும் கூட எதிர்வரும் காலங்களில் இந்த அலட்சியமான போக்கு ஒருவர் இன்று என்னுடைய மாவட்டத்தில் ராஜாங்க அமைச்சர், இன்று ஒருவர் வெளிநாட்டில் இருக்கிறார், இன்னொருவர் பாத யாத்திரையில் இருக்கிறார். எங்களுடைய நியமனங்கள் கொழும்புலே வழங்கப்படுது. நாங்கள் பேசும் பொழுது ஆளும் கட்சி பாராளுமன்ற உறுப்பினரே பேசாமல் இருக்கும் பொழுது உங்களுக்கு என்ன ஐயா பிரதி எங்கிடம் கேட்கிறார்கள்? இந்த விடயங்கள் எங்களுடைய இந்த மாணவர்கள் இந்த ஆசிரியர்கள் மனதிலே வைத்திருக்கோம். நாங்கள் தொடர்ச்சியாக இந்த எங்களுடைய ஆசிரியர்களே கிழக்கு மாகாணத்தை சேர்ந்தவர், கிழக்கு மாகாணத்தை இந்த நியமனம் வழங்குவதற்கு நாங்கள் தொடர்ந்து நாங்கள் முயற்சி எடுப்போம் என்றதை இந்திரத்தை நான் சொல்ல வேண்டும். அதே போலதான் விசேஷமாக ஜனாதிபதியுடைய உரையிலே விசேஷம் அது அவசியமே கலத்தபன அவஸ்தா யோஜனா ஜனாதிபத்துவமாக பல வேண்டியதா திப்ப ஸ்பீச்சகத்தான் இத்தனை விவாதக்கிறான் ஏ ஸ்பீச்சகை கொடாக் தேவால் கத்தாக்கான விசேஷம் கண்ணம் காலே பிலி வந்தோ கட்லோக் தின்சா President has said, over the years, the people of Sri Lanka have expressed three main demands: combating corruption, protecting the poor and vulnerable sections of society, and ensuring transparency in government actions and practices. Then Janadhipathyama ge palawinda karapu kathaye Janadhipathyama visheshen karunu godak thibata eka karanayak gana thama man mitena pennu karanne Janadhipathyama kiyala thiyena Lankawe janathawage deergha kalayak tisse thiyena illima illiwala rajaye thiyena me vancha dusune nathi kirima e wagema duppa daridratawen jeevath wena janathawata அவசிய ஏகுலம் ஆரக்ஷா கிரீம சக ரஜேத்தியன கிரியாகலாபல வினிவிதபாய transparency the meethuna gana api meka gana api actively working to meet these demands api me de gana me de karaganna api ta active rajayak wasin api katiyutu karana kala janadhipathuma palawenida kiyala thiyena eka visheshayenma kiyannone IMF eke thiyena kondesi ekak thiyena an online transparency platform publishing on a semi annual basis ekenne அர்ධ வார்ஷிக அவுருதர தெபாரக் ஆன்லைன் பிளாட்ஃபார்ம் ரஜேமே கிரியாகலாபம் ரஜே தீன கிரியாகலாபம் ஜனதாவோட வினிவிதபாவே அதிகரான புலுவம் ஆன்லைன் பிளாட்ஃபார்ம் அதிகரான IMF கொந்தேசியாக தீனோ ஏக கீழ தீன விசேஷம் பலவினக ரஜே முதல் பாவிதா கரல பர்ச்சசிங் கராதி ஆல் significant public procurement contracts again rajaye mudal bhavitha karala yam kisi purchasing ekak karana nan eka pilibanda dena contract me online platform eke hama avurudu maasa ekata sarak update karanone devani eka thamai visala maha parimane vyaparikyan boi eka haraha tax exemptions eken badu gewanno onna kiyala badu sahana labitcha me aayathana pilibandavat me aayathana monawada kiyana ekak pilibandavat mona aayathana walata me badu sahana labila thiyena kochchara kona mona percentage ekak labila thiyena ekak vinivida bhavaya anuwa online platform ekak daannone thunweni ekak thamai paudgalika pudgalayin saha aayathana badu rahita luxury permit vaahana balapatra himi wena kandayam wage dewal me pradhana wasen me thuna ekenne rajaye contract rajaye vyapara karana ekak pilibandawa vinivida bhavayak athi karanna maarthu 30 wenida data pera මේ ඔන්ලයින් ප්ලට්ෆෝම් එකක් හදන්න ඕනේ කියන එක IMF කොන්දේසියක තියෙනවා. හැබැයි දැන් මේ වෙනකොට අපි ඉන්නේ ජූනි 22. ජනාධිපතිතුමා ජූනි 1 වෙනිදා කියනවා විනිවිදභාවය ඇති කරන්න ජනාධිපතිතුමාගේ ආණ්ඩේ උනන්දු කරනවා. හැබැයි මේ වෙනතුරු මේ ඔන්ලයින් ප්ලට්ෆෝම් එක හදන්න රජයේ කිසිම උනන්දුවක් කරන්නේ නැහැ. හැබැයි ඊ අපි දැක්ක දූෂණ විරෝධී ඇන්ටි කරප්ෂන් බිල් එකක් ගැන විවාද කරනවා
2 minutes more
මාධ්‍ය මර්ධනයේ පනත ගැන විවාද කරනවා මේක මම විශේෂයෙන්ම මේක කියන්නේ මේ මේ ගැටලුව ඇයි මම මතු කරන්නේ කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම උදාහරණයක් වශයෙන් උදාහරණයක් එක්ක මම මතු කරන්නම් අපි දැක්ක පහුගිය සතිය ඇතුළත පහුගිය මාසය ඇතුළත මං හිතන්නේ මදුසානි කියලා තරුණ මවකුයි ඒ වගේම ඒජී කරුණාවතී කියලා විදුහල්පති තුමියකුයි වැරදි බෙහෙත් ලාභ එන්නත් භාවිතා කරන නිසා රෝහලේදී ජීවිත අහිමි වෙලා තියෙනවා. එතකොට ඒකෙදි ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ඉතාමත්ම ඉන්සෙන්සිටිව් කිසිම සංවේදී නොවන ලෙස හිනා වෙලා කියනවා හැම ගෙදරකම නැත්තම් මරණයක් වෙන්න වෙන්න වෙන එක වළක්වන්න බෑ මේ ඖෂධ හරි ඖෂධ වැරදි ඖෂධ කියලා. ඉතින් මේ ප්‍රොකියුමන්ට් දැන් මේ ඔන්ලයින් ප්‍රාන් මේ විනිවිදභාවයේ තියෙනවා නම් මේ වැරදි ඖෂධ කවුද ගෙන්නුවේ මේ වැරදි ඖෂධ වලට කවුද සල්ලි දුන්නේ කියන එක මේ රජයේ මේ IMF එකේ තියෙන කොන්දේසිය යටතේ මේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක් තිබ්බනම් මේ ප්‍රොකියුමන්ට් එක කරපු කවුද කියන එක ගැන ඔන්ලයින් මේක සඳහන් වෙනවා. එහෙම සඳහන් වුණා නම් මේ වැරදි ඉදිරිය නැගත්තේ වළක්වන්න පුළුවන්. දැන් රුපියල් 85ක වගේ පොඩි ලාභයකට රුපියල් 85ක ලාභයක් ලබා ගන්න ඕන නිසා පහත් බෙහෙත් ඒ කියන්නේ මේ මේ ප්‍රමිතියෙන් පහළ බෙහෙත් ගෙනල්ලා මේ ජීවිත දෙකක් අහුම යලා තියෙන මහනුවර මේ වගේ ලංකාවේ හැම දිස්ත්‍රික්කෙම වෙනවෙත් අපි දන්නේ නැහැ. මොකද හැම දිස්ත්‍රික්කෙම පෝස්ට් මෝර්ටම් කරන්නේ හැම දිස්ත්‍රික්කෙම මේවා මාධ්‍ය හරහා එන්නේ නැහැ. එතකොට මේ විනිවිදභාවය ඇති කරන්න ඕනේ නම් මේ විනිවිදභාවයේ රජ ඇති කරන්න ඕන නම් මෙන්න මේ වගේ දේවල් කරන්න ඕනේ. මොකද අපි දැක්ක කොවිඩ් කාලේ පහුගිය අවුරුදු දෙක ඇතුළත අපි දැක්ක සෞඛ්‍ය අමාත්‍යාංශයේ
Time's up.
I'm winding up. සෞඛ්‍ය අමාත්‍යාංශයේ යම් යම් දත්ත එකවර මැජික් වගේ නැති වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ කම්පියුටරේ තිබ්බ දත්ත නැති වුණා. එතකොට මේ ඔන්ලයින් විනිවිදභාවයේ ජනාධිපතිතුමා ඇත්තටම අවංකනම් ජනාධිපතිතුමාගේ කතාවේ රාජ ජනාධිපති ඇත්තටම අවංකනම් මේ මරණ දෙක වළක්වන්න තිබ්බා මේ මරණ දෙක වළක්වන්න තිබ්බා මං කියන්නේ මේ ඖෂධ නියාමන අධිකාරියේ පනතේ ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිතුමාගේ පවුල කාට හරි මෙහෙම දෙයක් වුණා නම් ඔහොම සංවේදී නොවන ලෙස හැසිරෙයිද ඉතින් ඒක නිසා තව ගොඩක් දේවල් කියන තියෙනවා මේ මේ ජනාධිපතිතුමාගේ මේ ස්ටේට්මන්ට් එකේ තව ගොඩක් දේවල් තියෙනවා අවසාන වශයෙන් එකක් කියලා ඉවර කරන්නම් මේ වගේ දේවල් ජනාධිපතිතුමාගේ මේ කතාවේ ගොඩක් බොරු තියෙනවා අවසාන එකම තව බොරුවක් කියන්නම් ජනාධිපතිතුමා කියලා තියෙනවා මේ රට තුල ඉන්න මිලියන 22ක් ජනතාවට මේ රාජ්‍ය ණය පටවන එක ඉතාමත් අසාධාරණයි අපි මේක කරන්නේ නැහැ පව් මේ මිනිස්සු අපි බර පටවන්නේ නැහැ කියලා හැබැයි පෙට්‍රෝලියම් කෝපරේෂන් එකේ තිබ්බ මං හිතන්නේ බිලියන රුපියල් බිලියන 1389ක් පෙට්‍රෝලියම් කෝපරේෂන් සහ අනිත් රාජ SOE ස්ටේට් ඕන්ඩ් එන්ටර්ප්‍රයිස් වල තිබෙන ණය මධ්‍යම රජයේ මේ સેන්ට්‍රල් බැංක් එක මේ ණය බේරා ගැනීම තුලින් ඒ ආයතන වල හොරගම් දූෂණ කරපු අයට මේ සල්ලි දෙනවා මේ ණය ඔක්කොම ගෙවන්නුනේ මිලියන්ස් එකක් ගණතාව ඒක නිසා මේ රටේ ජනාධිපතිවරයාටත් මේ ආණ්ඩුවටත් අපි කියන්නේ මේ රට ජාතිය අමතා ප්‍රකාශ කරපු පිහි ගියපු නායකයට මොකද උනේ කියලා අපි දැක්කා ජාතිය ඇමතීම වැදගත් නෙවෙයි ජාතියම එකතුලා ඔබතුමාට ඉතයික්මනින් ජාතියම එකතුලා මේ ආණ්ඩුවට ඉතයික්මනින් අමතයි කියන එක මතක තියාගන්න මේ අමතනකොට දාලා ගෙදර දුවන්න වෙයි නැවතත් කියන එක මතක තියාගන්න කියලා මගේ කතා අවසන් කර බොහොම ස්තුතියි
ස්තුතියි